එතකොට මේ දෙකෙම නේ මොකද දෙන්නේ විපරිණාම දුක්ඛයට වැටෙන ඔක්කොම. ඒ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන ඔන්න ඔය දුක් තුනක් ඔය ආකාරයෙන් ගොඩ නැගෙනවා. මේ ලෝකයා ප්‍රිය ස්වභාවයයි මధుර ස්වභාවයයි කියන යමක් තියෙනවනම් ඒක වටිනවද නැද්ද කියලා තීරණයක් එන ඔන්න ඔතින්. මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියන අපි මායාවක් මිසක් අපිට බැඳිලා හැඳිලා ඉන්න හදාගෙන ගොඩ නගන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න ඉදියාවයි අන්තියයි ඔන්න ඕක දකින්නවා. ඔන්න අපිට දුකෙන් මිදෙන තැන දකින්න ඕතනින්. දුකෙන් මිදෙන නම් දුකට හේතුව අපි දැකලා තියෙනවා වෙලක් නැහැ කියලා. දුකට හේතුව කියන්නේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය. ඔන්න ওই දුක ලෝකයා දකින්නේ නැහැ බාහිර ලෝකයා. ඒක සැපයි කියලා දකින්නේ. ඉතින් ආර්ය ධර්මයේ තුලින් තමයි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇතනම් හරයක් නැහැ කියලා දකින්න ඕනි ඉස්සෙල්ලම. අන්නේ ඒකයි. ඒකෙදි දකින්නවා ඒක යථා ධර්මතාවයේ දැක්කහම එහෙම එකක් ප්‍රියයි මధుරයි කියලා ගන්න වටිනවද කියලා මානසිකත්වෙට ගොඩ නැගිලා එනවා යථාර්ථය. ඒක වටින්නේ නැණි කියලා එනවා. අනේ යන් දුක්ඛං තදත්තා. ඒක දෙන්නේ දුක නම් අසහනිය නම් කවදාවත් අපි බලාපොරොත්තු වෙන සැනසෙ දිනේ වතු නැත්නම් මව මගියෙන් තුල
අපරමිතිය
බෑ. එහෙනම් ඒක දැක්කට පස්සේ අපිට එකක් වෙනවා. එහෙනම් කොහේද ඒක හරය? අසාරට්ඨේන අනාත්තා. සාරත්වයක් නැති නිසා අනාත්මයි කියන්නේ. නමුත් අද අනාත්ම කියනවා ඔබ. ආත්ම කියන්නේ ඇත. හරවත් ඒ කියන්නේ. හර නැහැ කියන්නේ අනාත්ම කියන්නේ නැත. නැත කියන එක වෙනවා තියන තියනවා. ආත්ම ඒක අනිපත අනාත්ම. ඇත යනු ඒකාන්තයේක නැත යනු ඒකාන්තයේක. මේ අන්ත දෙකටම බැස මාධ්‍ය තුලින් තථාගතයන් වහන්සේ යථාබෝධය ලැබුවා.
අනාත්මනේ අනාත්ම.
අනත් වචන අනත් කියන්නේ අහාරයි. අහාරට්ඨේන අනත්තා. තෝරලා තියෙන්නේ කොහමද? අහාරයි කියන්නේ මොකද? හරයක් නැහැ. අන්න වටිනාකමක් නැහැ කියලා දකින්න ඕනේ. ඇතද නැතද කියන දෙක අපිට අවශ්‍ය නැහැ. ඒ අන්ත දෙක. ඒක ඇති වුණත් එකයි නැති වුණත් එකයි වැඩ පිළිල හරයක් නැහැ. අන්න උච්චේ දෙකට වැටෙනවා එතකොට. මේ අනාත්මවාදී කියන එකක් අද අපිට කියනවා බුදු දහම අහන්නේ මේ බුදු දහම අනාත්මවාදයි කියලා. ඒ වැරදිනේ කොහෙ තියෙන්නේ එහෙම? ඒ දෙකක්වත් මෙතන අනත්තයි. අනත්තයි. ඔව් යථාර්ථවාදී. යථාර්ථය පෙන්වන්නේ. අනි යථාර්ථය නම් මොකද්ද? ඔගේ හරයක් නේ. ලෝකයා හොඳයි කියලා ගන්න ඒවා තියෙනවා ප්‍රිය ස්වභාව මధుර ස්වභාව. හැබැයි හරයක් නේ. ඒක ඇත නැත කියලා ගත්තොත් එහෙම නෑ කියන්නේ කොහොමද මේ පිනිපිනි තියෙන කියලා මිනිස්සු අහනවා. ඒතර ඒක තියෙනවා කියලා ගත්තොත් උඹලා ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි කියලා නිසැකේ කියන. එහෙනම් තර්කවාදීට ගෝචර වෙන මේ ප්‍රශ්නයක් වෙනවා එහෙම ගල්ලා ගියෝ. ඕක තිබුණා නැතා කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්න ඕනේ. ඕකේ හරයක් නැහැ. ඒකට මොකද කියන්නේ? ඒකට නම් කියන්න දෙයක් නැහැ. පිළිගන්න දෙනවා කියන දේ නෝ අන්තිමට අහගෙන යනකොට. ඔන්න ඔය වචනේ අපේ ඕක තමයි පද නිරුක්තියක් තියෙනවා. මේ පදේ නිරුක්තිය හැඟවිලා තියෙනවා. අන්න නිරුක්ති පටිසම්භිදා ඥානං බුද්ධ ඥානං කියන්නේ ඔන්නේ ඕක තීවිපිලිහිපිය ඥානය. ඔය වන්නේ ඒ වචනේ තියෙන පදේ අර්ථය හැඟවිච්ච එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න නෑ ඉච්ඡේ අන් ඉච්ඡේ අනිච්ඡේ ඉච්ඡේසේ නෑ කියන එකයි මේ වචනේ හැඟවිලා තියෙන අර්ථය තියෙනවා. අනත් අනර්ථ කියන සංස්කෘතේ, අනත් කියන පාලියේ, අනාත කියන සිංහලේ යම දුක නම් ඒක අනාතයි. අනාතයි කියන්නේ ඇත නැත කියන වචන දෙකමයි තියෙන්නේ. අනාතයි අන්න අනාත දකින්න අනත් කියන්නේ ඒකයි. අල්ලන්න වටිනාකමක් නැහැ අනාතයි. ඇතුළු කළොත් ඉවරට ඉවර අනාතෙමයි. අනාත කියන එක හරිය හොඳටම ගැඹුරටම දුක්ඛිත භාවයේ අසලන භාවයේ අන්තිම භාත්ම පෙත්ත පෙන්වන එක තමයි අනාත කියන වචන. මේ ගෑනු ළමෙක් අනාත වුණා, ගෑනු ළමෙක් අසරණ වුණා. එතන දෙක. අසරණ වුණා පිළිසරණක් වෙන්න පුළුවන්. අනාත වුණු මුළු ජීවිත කාලෙම අනාතයි කියන එකට වැටෙනවා. එහෙනම් අනාතයි කියලා වචනේ ගන්න අනාත වුණා. එයා හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. අන්නේ යගේ අනාතයි කියන වචනේ පින්නන යමක් ඇත්නම් ඒකේ ගණ්ඩ කරන්න මොනම දෙයක්වත් නැහැ කියන එක. හදන්න වැගුණ ගන්න බෑ අනාත උනාට පස්සේ. එහෙනම් මේ ලෝකේ අනාතයි. තකිරීම කිව්වනම්. එහෙනම් මොනවද අනිච්ච? මොනවද කැමැති නැති? මේ ඇහැ අපි බලාපොරොත්තු වෙනා කැමැති පවත්වන්නේ. ප්‍රියමනාපසේ පවත්වන්නේ. බෑ. අප්‍රියමනාපේ එනවට කැමැති. නමුත් කැමැති නැ අප්‍රියමනාපේ වහිනවා. එහෙනම් ඇහැ අනිච්චයි. රූප අපි කොච්චර කැමති නැත් පවත්තන්න බෑ. අකමැති රූප එනවා නමුත් කැමති නෑ. කැමති රූප යනවා ඒකට කැමතිත් නෑ. නැවත අපි කොච්චර කැමති නැතිවත් අකමැති වයනවා කැමති වයනවා. එහෙනම් ඒ රූප අනිත්‍යයි. ස්ථිර නැහැ කතාව නෙමෙයි ගන්න. අනිත්‍යයි. කැමති සීනේ. ඉච්ඡා සීනේ. ඇහැ කැමති සීනේ, රූප කැමති සීනේ, කන කැමති සීනේ, ශබ්ද කැමති සීනේ, නාසය කැමති සීනේ, ගන්ධ කැමති සීනේ, දිව කැමති සීනේ, රසය කැමති සීනේ, කය කැමති සීනේ, පොට්ටබ්බිය කැමති සීනේ, මන කැමති සීනේ, ධර්මිය කැමති සීනේ. එහෙනම් ওই ටික තමයි නාම රූප කිව්වෙත් මුළු ලෝකෙම කිව්වේ. දැන් ලෝකේ අනිත්‍යයි කියන්නේ ඕකයි. කැමති සීනේ නැත්නම් ඒ කැමති සීනේ නැති එකක් කැමතිය පවත්තන්නේ ඕනෑ කියලා දෘෂ්ටියකින් ඒ පස්සේ යනවා. ඒ තරමට වෙන්නේ දුක. එහෙනම් ඒ වැඩ ඒ මේ ලෝක සත්‍යය කරන්න ඕක. දැන් ලෝකේ අනාතයි. සත්‍යය දන්නේ නැති ලෝකයා අනාතය තුල ගොඩ නගනවා. අනාතය තුල හැරිසරමින් පිරිසරණක් හොයනවා. අනාතයක කොහොමද පිරිසරණක් හම්බුනේ? අනේ යතාර
ලෝකයා
සරණ ධර්මතානත. ඔව් දැන් දෙකම අහුවෙනවනේ. දැන් ලෝකයේ අසරණ වෙලා තියෙනෙත් ඒකනේ සරණක් නැහැ. සරණක් නැද්දී අල්ලන්න ගියාම ගියේ කෙනා අනාත වෙනවා. ඒකනේ සිද්ධ වෙන්නේ. අනාතයෙන් මිදෙනවා නම් නාතයි. අන්න අනාත නාත දැකන බුදුන් දැක්කා. දැන් ධර්මයේ තියෙන බුදුන් දැකන යෝධම්මන් පස්සේ සෝමන් පස්සේ දැකේ නැහැ. අන්න අනාත නාත දැකලා බුදුන් දැකලා. ධර්මයේ දැක්කා. එන්න ධර්මයේ තියෙන උතලනේ. එනනි ඔය අනාතනාත දකින තියෙන ධර්මයේ පැත්තක තියෙන පොඩි දැක් දැක ගන්න නැතුව අපි මොනවද මේ මොනවද අපි කරන්නේ තියෙන්නේ මේ ඔය ටික දැනගන්න බැයිද එදා මේ මේ පුණා දාසි නිවන් දැක්කේ ඔය පොඩි තෝරා ගන්න පුළුවන් හින්දා හත අරුදු දරුවෝ නිවන් දැක්කේ
ඒක ධම්මජත්තේ වෙන්න බෝධිපාලිතේ වෙන්න සම්පෝෂණ
කීයකට නේ තියෝක අපි නෑ කියන අය අද නෑ කියන පුළුවන් ඕතරම් ඉන්න
වෛද්‍යත්තේ නෝ
ඔව්
වැඩිය
තරණිය පෙන්නියොත් අන්නේ කයි කා ඔය පොඩනේ පින්න ගන්න උනේ ඔය පොඩ පොඩි උනාද ලෝතුරා බුදුරයන් වහන්සේ එනවා පෙන්නකන් හැඟවිලා මේක වටිනාකම ඇත්තට ලොකුයි ඉතින් මේ වචන තුන මේ ලෝකේ හැඟවිලා තියෙන වචන තුන ලෝතුරා බුදුරෙක් මොනේ මේක විද්‍යාමාන කරන්නේ ඒ තරම් වටිනවා මේ වටිනා වචන තුන අර්ථය හැඟවිච්ච නිසා අපිට අත්‍යවශ්‍ය හරේ මහා හරයක් ලබා ගන්න එක වෙහිලා තියෙනවා මේ නිවන් හරේ වෙහිලා තියෙනවා අඩුපාඩු එතනින් ඔක මතු වෙලා ඉන්නේ යථාර්ථයෙන් මතු කරගන්නේ ඒකේ ඉතින් ওই ටික අපිට තේරුම් ගන්න ඕනේ අන්න දැන් අපි දැනගනවා වචනේ පදාර්ථය හරියටම නිරුක්තිය දැක්කා ඒතර අන්න ඒ වචනේ තුලම තියෙන අර්ථය ওই වචනේ තියෙන අර්ථය පැත්තකින් දාලා අපි ඔකට වෙන වෙන අර්ථ පටලවාගෙන කියන්න ගියා අර කින්න බින්න පට ධාරයේදීදී බික්කූ කියලා පෙන්නනවා. බික්කහටනේ බික්කූ කියලා කියනවා. එක්තරා හිඟන්නේ කිවල එහෙනම් මටත් වැදපල්ලා බුදුපල්ලා කියනවා. අහවල මොකද කියේ? කින්න බින්න පට ධර්ණ හින්දා බික්කූ කියන මමත් මේ හිඳුරු බිඳුනවා තමයි දරන්නේ. එහෙනම් මම බික්කුවක් ඉන්න බෑ එහෙමනම්. බික්කහටනේ බික්කූ මාත් හිඟා කාලා තමයි ජීවත් වෙන්නේ. මේ නිසා බික්කුවක් ඉන්න බෑ. එහෙනම් මටත් වැදපල්ලා බුදුපල්ලා මාත් බික්කුවක් කියනවා. දෙන්නේ නැහැ කියන්නේ. සිදුණු බිදුණු පට ධර්ණ හිල් බික්කු වැචින්න බින්න පට ධාරී තීති බික්කු. දැන් තෝරලා තියෙනවා. බික්කහටෙනින බික්කු. බික්කහටෙනේ කරනවා කියන්නේ පිළිසිලා ගන්න. ඒසා බික්කු කියනවා කියලා දැන් ඔය තෝරනකොට අර හිඟන්න කියනවා. එහෙනම් මා බික්සුවා. ඒ අර්ථයෙන් බැලුවොත්. මේ බික්සුවකට කරන හැපපස්සෙන් මරක් කරපල්ලා කියනවා. දැන් එහෙම නෑ කියන්නේ ඔය වචන වලින් බික්සු තෝරන්නේ කිසි. අන්න පද නිරුක්තියක් තියෙනවා. බික්කූ කියන එකේ නිරුක්තිය. ඒක දැක්කේ නැති නිසායි ප්‍රශ්නේ තියෙන්නේ. බික්කූ බී කියන්නේ භවය. කූ කියන්නේ ක්ෂය කරනවා. භවය ක්ෂය කරන හේයින් බික්සු කියන හිඟානට කියන්න පුළුවන්ද? මාත් භවය ක්ෂය කරනවා කියේ. ඌ භවය ඇයිදයි. භවය ක්ෂය කරගෙන යන කෙනෙක් නැත්නම් ඒ මාර්ගය යන නෑ බික්කූ. හැබැයි භවය ක්ෂය කරන එක බික්ඛූ කියන වචනේ තියෙනවා නිරුක්තිය. පද නිරුක්තිය ඒකයි. පද නිරුක්තිය ගන්න නම් සිවිපිලිසි අර කියන අර්ථපටි සම්බිදා ඥානිය කෙනෙක් ඒ ඥානිය ගන්න ඕන.
මට වටිනා වාසෙත්‍රේ ඥානිය වඩලා
තියෙනවා. ඉතරා මට්ටම තියෙනවා. ඉතින් මම නෑ කියන්නේ පේන තියෙන දේ නොකිය බැරි නිසා කියනවා. ඒ නිසා තමයි වචන පද දීලා නියම යථාර්ථය මතු කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා කියන්නේ ඒකේ තියෙනවා යම් කිසි ආකාරයක තේරුම් ගන්න ඔය යථාර්ථයේ තේරුම් ගන්න ක්‍රමය. ඉතින් බිකෝ කියන එකට ඔය මං කිව්ව එක පදේ හොඳට පැහැදිලි මතු කරලා දුන්නාට පස්සේ නෝ පොත්පත්වල නැහැ. බිකෝ කියන එකට එහෙම අර්ථය දීලා. භවයේ ක්ෂය කරලා තු කරනවා කියන්නේ ක්ෂය කර දමනවා. පහත් කර දමනවා. නින්දිත දෙය බවට පත් කරලා නිසා දෙය බව තේරුම් කරලා දෙනවා. අන්න බිකු වෙන්නේ නැහැ. ඒ වගේ චින්න බින්න පරදරන හිඳ බිකු කියවට හරියන්නේ නැහැ. විකාර්ණය කරන හිඳ බිකු කියවල හරියන්නේ නැහැ. භවයේ ක්ෂය කර දමන්නා වූ වැඩපිළිවෙල බහැපෙන නිසා බිකු කියනකෝ ගැලපෙනවා. ඒක හිඟන්නට තියා මේ ලෝකේ කාටවත් කියන්න බෑ බිකු කියලා. ඒතකොට එහෙම නැති කෙනෙක්. අන්න ඒ වගේ දෙයක් ඔය තියෙන්නේ. යදානිච්ඡන් තන්දුක්ඛන් යන්දුක්ඛන් තදනත්තා. දැන් ඔක තොටගෙන ඉවර කරලා තියෙන්නේ. දැන් උතන මුළු ධර්මයේ දැක අනාත බව දැක නාත බව දැක. මොකද නාත? එහෙනම් කාම ලෝකේ බැලුවා තියෙන්නේ ඔය අනිච්ච දුක්ඛ අනාත කොටසමයි. රූප ලෝකේ බැලුවත් අනිච්ච දුක්ඛ අනාත කොටසමයි. අරූප ලෝකේ බැලුවත් අනිච්ච දුක්ඛ අනාත කොටසමයි. එහෙනම් කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි. සියලුම ලෝකවල තියෙන්නේ ඔච්චරයි. සියලු ලෝක අනාතයි. එනම් මොකද කරන්නේ ඕක අල්ලගෙන ඉන්නේ යම් චන්දරාගයකින් බැඳලා ඉන්නවනම් ඔන්න ඕක අතරගී දාර ඒකයි නාත අතහැරීම නාතයි අපි රාවනේ අතහර ගන්න අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා අනේ පැතුමයි ධර්මයයි දෙක වෙනවා ධර්ම ආවර්ජනය වෙනවා ලෝකේ ආදීනව දකින්න ඕනේ නිවැරදි සත්‍ය දකින්න ඕනේ. මෙන්න මාර්ගය වෙන්නේ නැහැ. දැන් අපි ළඟ අනාතය අනාතය හැටියට දැක්කට පස්සේ පහකල යුතු දහමක් අපි දකිනවා. පස්සාස කළ යුතු දහමක්. පස්සාස කරනවා කියන්නේ පහ කරනවටයි පස්සාස කරනවා කියන්නේ. එතකොට මොකද ඇසුරු කරන්න ඕනේ? නා තත්වේ. අතහැරීමක් ඇද්ද? නොයල්මක් ඇද්ද? මිදීමක් ඇද්ද? යථාබෝධිය ලබා ගන්නා ධර්ම මාර්ගය සීගිරීමක් ආවර්ජනයක් ඇද්ද? ඒක තමයි ආස්වාස දහම. මෙන්න මේ දහම ආශාස කරමින් ලෝකයේ මෙච්චර කල් ගත අවිද්‍යාසහගත දහම පස්සාස කරමින් කටයුතු කරපු ඔය ආශාස පස්සාසයත් ඔය ආනාපානීත් එක්ක නේ නිවන් දකින්න. ඔන්න ආනාපාන භාවනාව ආශාස පස්සාස භාවනාව. දැන් වෙන එකක් කරලා හරියයි. දැන් ආනාපානීය කියලා ආශාස පස්සාස කියලා බඩ පුඹලහ කුල්ල හරි නාහිර උස්මරි නැරලා හරි ඔය ටික වෙනවද? පහකලින් දහම තේරුම් ගන්න පහකර දැම්මොත් ඒ අසුරු කළ යුතු වන්නා වූ ධර්මයේ අසුරු කරමින් නිවන අසුරට ගත්තොත් එයා නිවන් දකින්නේ නැහැ. එතන නිවන් දකින්න හේතු තියෙනවා. අපි හුස්මේ උඩට අරින්න පළාට යන්නේ නිවන් දකින්න ක්‍රමය මොකක්ද ඇහුවොත් එහෙම මොනවා කියන්නේ? ඕර මොනවා ගැට ගන්න ගියා හරියන්නේ නැහැ. අන්න අපි දැනගත යුතු දේ. තණ්හාව යම් තැනකද උපදින්නේ. ගෙවෙන්නේ තේද? සේකලීතේත චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති මෙන්න තණ්හා උපදින තැන ඇහැ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් ඉත්තයි මధుර ස්වභාවයෙන් ඉත්තයි ඒ තෘෂ්ණාවෙහි උපදිනවා එහි පවතිනවා එත නිරුජ්ජමානා නිරුජ්ජති එතනමයි නිරුද්ධ කරන්න ඕනේ අන්න උපාන්තනම නිරුද්ධ කරන්න ඕනේ එන ඇහි උපදින තෘෂ්ණාව ඇහැ නිසා උපදින තෘෂ්ණාව ඇහැ මුල් කරගෙනයි හටගන්නේ එතනමයි ඒක නිරුද්ධ කරගන්න ඕනේ. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවි සමානා නිවිසති. නිරුජ්ජමානා නිවිජ්ජති කියන්නේ එතන. යටපත් නෙමෙයි. යටපත් කරන එක තියෙන්නේ එතන. තියෙන එක කොහෙ තියෙන්නේ? තියෙනවගේ තාත්ම දෘෂ්ටිය. හේතුඵල ක්‍රියාකාරීත්‍ය හදාගෙන තියෙන අවිද්‍යාවේ. ඔය ක්‍රියාකාරීත්‍ය නිරෝධ කරනවා. රෝධ කියන්නේ කරකවන යනවායි පස්සේ. රවුම් ගන්නවා. නිරෝධ කරනවා කියන්නේ රවුම් ගන්න එක නතර කරනවා. ඇති එකක් පස්සේ ගියෙන්නේ නැහැ නැති එකක් තාවුකුත් නැහැ. يعني නිරෝධ කරනවා කියන්නේ නැති කරනවා නෙමෙයි. නැති කරනවා කියොත් ඇති කරපු දෙයක් තියෙනවා. ඇත නැති කියන අන්ත දෙකක ඒක. අන්න. කෝධ කියන එක අනිපත නිරෝධ. චක්‍රේ නතර කරනවා. චක්‍රයන් නිසා විද්‍යාමාන වෙනවා චක්‍රේ නැත්නම් නතර වෙනවා. චක්‍රේ අපි ක්‍රියාත්මක කරන මොහොතක් ගන්න. අවිද්‍යාවෙන් කරන වැඩ පිළිවෙල ඕකනේ. මේ අපි විශ්ින් කරන වැඩ පිළිවෙල නිසා අපි දුක් විඳිනා නිසා වෙන එක කරනවා. නිරෝධ කරනවා කියන්නේ හවුන් ගහන එක නතර කරනවා. ඊට පස්සේ කරවුම් ගහන්නේ අන්න අතර උන දැන් අපි ඔය බණ්ඩේ වත්නේ ආනේ හරි කොහේ කොච්චර මේ රවුම් ගහන්න ගින් ආව නේද මෙතන අර පැරණිය තවත් බයි කොහෙද රවුම් ගහන්න ගියේ ගියාද රෝන්දි ගහන්න අන්න අහන වචනේ රෝන්දි රෝ කියන වචනේ පෙන්වන්නේ රෝධ කරනවා රෝධ කරන්න ගියොත් අන්ධ වෙනවා අවිද්‍යා අන්ධකාරයට වැටෙනවා එහෙනම් රවුම් ගහන්න ගිහලා අන්ධ වෙන එක ගියන් රෝ අන්ධේ රෝන්දි යනවා කොන්දියනවා කියන වදිනේ අපි නිය පැරණි වදිනයක් වගේ වෙන්නේ නැද වාණි දහම් වදිනේ ඇතියෙන්නේ. කවුම් ගහන්න ගින් අඳ වෙන්න එපා. රෝන්දේ යන්න එපා. රෝන්දේ ගහන්න එපා. අන්න වදිනේ අර්ථ ආපු හැටි. අන නිරුක්ති. රෝ අඳ රෝන්ද. රෝ කියන්නේ සැරිසරන. නිරෝ නැ. රෝ. අපි නිරෝ පැතර යන්න ඕනේ. ඒක නැති කරගන්න. ඉතින් මේ නිරෝධ වෙනවා කියන්නේ යන්නේ. දැන් අපිට ආව කර්මස්ථානය කොතන? මිත්‍රිලාභ කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා දැන් ආසාස දහමක් තියෙනවා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා ආසාස දහම කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි පස් ආසාස දහම දැන් ආසාසය පස්සාසය කර්මස්ථානය තුල තියෙනවා. දැව කරගෙන යනකොට ආනාපානිය සිද්ධ වෙනවා. මේ ආනාපානිය යන කෙනාට 아무තේ නිවන්වා කියන්නේ දෙන්නේ නැහැ ධර්මියෝ ධර්මියෝ පාත් වෙනවා. ඉතින් ධර්මියෝ ධර්මියෝ පාත්තයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මියෝම ධර්මියෝ පුරවයි. මේ චේතනාකරණී සූත්‍රය හොඳට විස්තර කරලා තියෙනවා. 아무තේ කරන් දෙයක් වෙන්නේ නැහැ කියන්නේ. ඔව් මතුවෙලා එන්නේ. ඉතින් මූල හරිනම් අග මතුවෙනවා. අන්නේ ඒකයි කියන්නේ. මේ නිසා මේ මොහොත පාසායි දැන් මාත්‍ය අභිධර්ම ගැන දන්න කෙනින් හසාරපු කෙනින්. දැන් එක චිත්තක්ෂණය තුළ පටිච්ච සමුප්පා චක්‍ර 16ක් වැඩ කරන බව පෙන්වපු දෙන කපේ ධර්මයේ තියෙනවා. දැන් අපිට පටිච්ච සමුප්පාද තෝරන්න පුළුවන් ද කියලා නිකන් ලේසි. එක චිත්තක්ෂණයක් පාරංගත දැනේ උත්පාද වෙලා තිති විලා භංග කියන අවස්ථා තුනට යන ඉසෙල්ලා. තිති සම්පූර්ණ වෙනකොට හතර ආකාරයකින් වැඩ කරන පරිත්‍ය සමපාචක කියලා හතරක් ක්‍රියාත්මක වෙනවා. යාද අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් මේ සූත්‍ර පිටකයේ තියෙන එකක් විග්‍රහ කරන්නේ. දැන් විභංග ප්‍රකරණී පත්‍යාකාර විභංග කියන කොටසක් තියෙනවා. ඒ කොටසේ තියෙනවා සම්පූර්ණම මේ ක්‍රියාත්මක වෙන හැටි. දැන් මේක අති සූක්ෂම විද්‍යාව අභිධර්මයේ හකලා යන නිවන් දකින් මේ නිවන් දකින් නෙමෙයි ධර්මයේ මේ යටපත් වුණත් එහෙම ගොඩන ගන්න විදියක් නැහැ. ඒක විශේෂඥ ධර්මයක්. වහගත්තාම අරගන්න තියෙන්නේ එතන. දැන් අපි අහනවා ආයතන කියන්නේ මොනවද අහපුවා? සූත්‍ර පිටකේ බලාගෙන ඉන්නම් 20 දෙනෙක් අටුවාවක් විග්‍රහ කරන්නේ ආයතන මොනවද? ඇස ආයතනය, කන, දිව, නාසය, ශරීරයේ ආයතන හැටියට වෙනවා. සල ආයතන. ඇස, කන, දිව, නාසය, ශරීරය මොන සල ආයතන කියනවා. දැන් අපි අහනවා බුදුරජාණන් වහන්සේ සල ආයතන නිරෝධ කළාද නැද්ද කියලා. අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ උන්වහන්සේ අවිද්‍යාව ශේෂයක් නැතුව විරාගයෙන් නිරෝධයට පත් කරපු උත්මේද නැද්ද කියලා අහපුවා නෑ කියන්නේ අවිද්‍යාව ශේෂයක් නැතුව විරාගයෙන් නිරෝධයට පත් කළා තමයි සලආයතන නිරෝධ කරලා තියෙන්නේ සලආයතන කියන්නේ ඇස කන දිව නාසය ශරීරය මන නා ඔව් ඇස කන දිව නාසය ශරීරය මන සලආයතන නා ලෞතර බුදුරජාණන් වහන්සේට බුදුනාට පස්සේ 45 අවුරුද්දක් අසකන දිවනා ශරීරය මන තිබුණ නැද්ද? ඇහුවොත් මොකක් කියන්නේ? අන්න ඒක නෙවෙන්නේ. යත කෝ ධර්මයේ කොහොමද දෙන්නේ? සූත්‍ර පිටකේ විතරක් හොලන් ගියොත් අපි ධර්මයේ අහකලා කොහොමද ඔක තෝරන්නේ? එන ඕක තෝරා ගන්න එක සූත්‍ර පිටකේ නෑ. ඕක තියෙනවා විභංග ප්‍රකට. චක්කු චක්කායතන වේද චක්කායතන චක්කු වේද? ප්‍රශ්න දෙකක් අහලා උත්තරේ දෙනවා. චක්කු චක්කු වේ චක්කායතන නොවේ. චක්කායතන වේ චක්කු නොවේ. පොච්චල ලසන තෝරලා තිනවා. දැන් කොහොමද අභිධර්මය අහක කියලා නම් සෝරන්න පුළුවන්ද? ඔව් වරදපේ. අන්න ඒක තමයි කිව්වේ. නෑ. ඒක නෙවෙයි ගන්න. චක්කායතන වෙනයි. දැන් ඕක තෝරාගන්න මෙන්න විස්තරයක් කියන්න. නෑ. ඒක තේරෙනවත් හැමින්න එහෙමයි. චක්ක ආයතනේ තෝරාගන්න ඉස්සෙල්ලා මෙහෙම දකින්න ඕනේ. මේ අපේ පැරැන්නෝ කියනවා නේද මේ ශරීරයට ශරීර කූඩුව කියලා වචනයක්. මේ ශරීර කූඩුව පංචස්කන්ධ කූඩුව මෙහෙම කතාවක් කියන්නේ. මේක අපි අද වෙනකන් ඉනවා. පැරැන්නන් අතරේ. ඔන්නක හොඳ උපමාවක්. අපේ ඉස්සර සුද්ධ මේ අපේ තිබුණා මේ කියන්නේ අපි ළඟ තිබුණා මේ අටුව, හෙළ අටුව. හෙළ අටුවවල තිබිච්ච අද නෑ හෙළ අටුව පතිරුව කරන්නේ අද. ඔක විනාශ කරලා. පසෙලියාකට බුදුකෝසේ ආරින්ගේ අටුව මුල් පිටට අටුව තමයි දැන් තියෙන්නේ. ඒක තමයි අද වෙහිලා තියෙන්නේ. අන්න දැන් අපි දැනගන්න මෙන්න මෙහෙම දෙයක්. මේ කූඩුව කියන වචනේ හරි වැදගත් දෙයක් මේ ආයතන පෙන්වන්නේ. ආයතන හැදුන හැටි. චක්කු චක් ආයතන නොවන බව පෙන්වන්නේ. හොඳම දෙය. දැන් මෙහෙම දෙයක් ඉදලා බලමු. කූඩුවක්. අපි කඩෙන් කූඩුවක් අරන් එනවා. දැන් මේක මොකක්ද තමයි නේ කූඩුව. මයින් දැම්ම දැම්ම ගත්තා මයින් කූඩුව. මයින් අහකල දැම්ම ගිරවි. කූඩුව එහෙමයි. දැන් ගිරා කූඩුව. ඒක අහකල දැම්ම හා පැටිය. දැන් හා කූඩුව. දැම්ම බලු පැටිය. දැන් බලු කූඩුව. කූඩුව එහෙමයි. දාපු දාපු සතානුව ඒ කූඩුවට නමක් කිව්වා. හැබැයි කූඩුව වෙනස් කරේ නෑ සතා විතරයි ඇතුළට ආවට පිළිල ගත්තා. දැන් තව එකක් ගමු. මේ ස්ථානේ දැන් ඉතින් අපිට මේක මේ අපි ගන්නවා මේක ගෘහය. දැන් පසු වෛද්‍ය වැඩ පිළිලක් මේක කරගෙන යන අයදilla. දැන් මේක මොන ආයතනද? පසු වෛද්‍ය ආයතනෙ. ගියේ මෙහෙමයි. කොහොම ටික කාලෙක මේක අයින් කළාම බැංකු ආයතන ග්‍රාමීය බැංකුව පිහිටෙනවා. දැන් මේක බැංකු ආයතනෙ. ගියේ එහෙමයි. එන ආයතනේ වෙනස් වුනේ ඒක ඇතුලේ කරපු වැඩ පිළිවිල් වෙනස නිසා බාහිරින් දිවිචාර කූඩුව නිසා නෙමෙයි. මෙන්න මේක ඇහැ කූඩුවක්. මේක ශුන්‍ය ග්‍රාම නම් දුවේ මෙසේ වෙන්නලා
තියෙනවා.
ඔව් මේක කූඩුව. මේ කූඩුව තියෙනවා මේ ගුහාව. ප්‍රසාද රූපේ මේ ඇහත් එක්ක සම්බන්ධයි. ජීවත් වෙලා ඉන්න කෙනාගේ චක්කු ප්‍රසාදයයි ඇහැයි ඔකම සම්බන්ධයක් තියෙනවා. ඒතර මේක කූඩුව විතරයි. දැන් මේකේ බැරි වෙලා අපි කාම දෘෂ්ටියෙන් කාම සහගත හැඟීමකින් අපි කාමිය වැසුරු කරන්න ගත්තාන් ගා. පටන් ගත්තෝ. මේක කාම වස්තුන්ගේ කාම දර්ශනයන්ට ආයතනයක් කරගත්තා. ඒක මේක ඇතුලේ තියෙනකන් කාමයන්ට ආයතනය. මෙන්න ආයතන හැදෙන හැටි. මේ කන තුලින් කාම හඳ අහගන්න කැමති නා. ඒ තාකල් කන් දිහා ඉන්නවා. කන ගත්ත ඇතුලට දාන්න එක. කාමයන්ට අන්න ආයතනයක් කරගත්තා. අන්න සෝත ආයතනයක් වෙච්ච හැටි. චක්ක ආයතනයක් වෙච්ච හැටි. එහෙනම් යම් දාසක රාගක්ෂේ නම්, ද්වේෂක්ෂේ නම්, මෝහක්ෂේ නම් ආයතන ඉවරයි කූඩු ටික තියෙනවා. නම ඒක ශරීර කූඩුව කියලා. අන්න ආයතන නැති වෙච්ච හැටි. ආයතන නිරෝධ වෙච්ච හැටි. දැන් බුදුරන් වහන්සේ සලායතන නිරෝධයි කූඩුව තියෙනවා. එහෙනම් පෙනීම නෙමෙයි මේ කියන්නේ. පෙනීමට බැඳුණු චන්දරාගයක් ඇද්ද? ඒකෙන් තමයි මේක ඇතුලේ පවත්වන්නේ. චන්දරාගය නිරෝධ කරන්න කිව්වා. පෙනීම නිරෝධ කරන්නේ නැහැ. ඇහිම නිරෝධ කරන්නේ නැහැ. ඇහෙනවා පේනවා. එහෙනම් සංඛාර නිරෝධ කරන්න ඕනේ නැද නේ? මේ විතර සංඛාර නිරෝධ කරන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න යම් වැඩ පිළිකද ඒක නිරෝධයි. ඒකත් එක තමයි ආයතන හැදෙන්නේ. අනේ චන්දරාගය හැදෙන්නේ ඉතින්. ඉත කොයිතරම් සියුම් තැන් පැටලලා තියෙන්නේ. ඉත ඒකයි කියන්නේ අභිධර්මයේ වැදගත් හරිය අසීමිතයි. ඒ දිගින් කරේ වෙලාවට මේ ධර්මයේ තෝරන්නේ කියොත් එහෙම පිස්සු හැදෙනවා. අත්‍යවශ්‍යදී. අභිධර්මයේ කොහොමද ධර්මයේ තෝරන්නේ? නමුත් අභිධර්මයේ හරි ගැඹුරු හරියක්
තියෙනවා.
මොනවා ගන්න බැහැ. කයිකයි අභිධර්මයේ තියෙන දැන් මෙහෙමයි දැන් සමහර අය යන අභිධර්මයෙන් ලැබෙන්නේ ඉතින් නිවන් දැක්කේ නැද්ද දැක්කා දැන් මෙහෙම හිතන්නකෝ වෛද්‍යවරයෙක් ඉන්නවා සාමාන්‍ය වෛද්‍යවරයාට දෙනවා ඌ ගන්නපු විද්‍යාවන් මෙන්න මේ ප්‍රතිවර්ගයේ මෙන්න මේ රෝගයේද මේ රෝග ලක්ෂණ පෙන්නන්නේ මෙහෙමයි කියලා වෛද්‍යවරයාට උගන්වනවා එයාට දෙනවා පෙට්ටක නමක් ගහලා පෙට්ටේ හැඩරුව කියලා පෙට්ටේ පෙන්නලා මෙන්න මේ පෙට්ට තමයි මේකට දෙන්නේ කියලා වෛද්‍යවරයාට කියා දෙනවා දැන් හොඳයි ඒක සමාන වර්ණ ඇති සමාන හැඩ ඇති සමාන බර ඇති යම්කිසි ප්‍රතිවර්ග කීපයක් හදලා ඉවරලා හිටන් තිබුණා නම් ඒක වගේ ලෙඩෝල්ට අර පැකට් එකේ ගහලා ඔපම කළා විශේෂඥ ස්ථානයේ හදලා එවනකොට ප්‍රති නිෂ්පාදනාගාරයෙන් හදලා එවනවා අර වගේ. මෙන්න ඉතින් අර ડોක්ටර් මොකද කරන්නේ බෝතල් වල දාලා තියාගත්තා නේ මොන හරි දාලා තියාගත්තා. දැන් අර පෙත්ත බල්ලා හිටන් ලෙඩේ බල්ලා කියන පෙත්ත බැලුවා බල්ලා එකෙන් පෙත්තක් දුන්නා. පල්ලේ හරි මොකද හරි පැන්න රදි විරිගාලේ මේ පෙරළුවා. දැන් පෙතිරිය කලවම් වුණොත් එහෙම. දැන් දොස්තර අසහනයි. ඇයි දොස්තර හැඩරුව දකින්නෝ වර්ණයේ දකින්නවා ප්‍රමාණයේ දකින්නවා මේ පිටි එක જાති දෙකක් එහෙම තිබුණා මෙතන දොස්තර පුළුවන් කලවම් අරගන්න දැන් දොස්තර පිටි වලින් වේද දෙන්න විදිහක් නැහැ පෙත්ත වර්ධින්න පුළුවන් දැන් ওই වෙලාවට මොකද කරන්නේ මේක විශේෂඥ දොස්තර ළඟට ගෙනියන්න ඕනේ මේක අරගන්න එහෙනම් විශේෂඥ ඇවිත්ලා පස්සේ පරිශ්‍රණයට දාලා බලලා බලන ගමන් රසායන පරිශ්‍රණය ඊට වඩා අතිසියුම් එක ඒකෙන් තෝරලා මෙන්න මේ අහවල් පිටිය මෙන්න මේ ටිකයි මෙන්න මේ අහවල් පිටිය කියන්නේ මේ ටිකයි කියලා තෝරලා දුන්නා ප්‍රවාසී අන්න දැන් ආයතනයක් වෛද්‍යවරයාට පුළුවන් වේදිය හදන්න කරන්න දැන් පිටි සකස් කරන නිර්මාණාත්මක අවස්ථාව වගේ තමයි විශේෂඥ ධර්මයේවත් අභිධර්ම. ඒ වගේ ඖෂධයේ වශයෙන් තියෙන ධර්මේ නා සූත්‍ර පිටකේ නා. සූත්‍ර පිටකේ ඖෂධයේ වරද්දපු දාට බලල්ලු පැනලා ඉඳන් අර පිටි කලවම් කළා වගේ. අදත් ඔක වෙලා තියෙන්නේ. එක එක නා තවන්ගේ මත ලියලා. අනේ දැන් ඉතින් අපිට කලවම් වුණාට පස්සේ අරගන්නේ මොකෙන්ද? අභිධර්මයේ දදා සුද්ධ කරලා ගන්න ඕන. අනේ වෙලා තියෙන්නේ. මේ විභංග ප්‍රකාරණී ආනාපාන විභංගය කියලා එකක් තියෙනවා. අනේ වැදගත් මතේන දැන් අපිට ආනාපානිය විග්‍රහ කරන්න කියලා කියනවා ගණන අනුකූප වංචන ටුපන තපන ස්ථාන හතරක් ගැන කියනවා ආශාස ප්‍රසාස ගණන් කරන්න කියනවා නාහි අගහරි තොල්පොටේ හරි හිත තියාගෙන ඉතින් 1යි 2යි කියන නාහි ආශාස ප්‍රසාස ගණන් කළා එකේ ඉන්න පහට ගයින මේ පහයිදලා 6 7 8 9 ඔහොම ගිහලා ඉතන ගෙල්ල 10න් ආපහු ආයතනයක් අනුලෝම ප්‍රතිලෝම වාසිය යනවා දැන් මෙහෙම ගියා දීලා තියෙනවා විසුද්ධි මාර්ගය ගණන කියන්නේ හුස්ම ගයිනේ අනුපුප්පංචන කියන්නේ 1 2 3 4 5 1 1 3 5 6 1 1 3 5 7 කියලා 10 එකක් ගෑනලා ආපහු ගයිනේ අනුලෝම ප්‍රතිලෝම වාසිය අනුපුප්පංචන තුපන කියනකොට කියනවා නාහිය අගහරි තොල්පොටේ හරි හුස්ම වදින දෙන හිත තියාගින්න තපන කියන එතනින්ම හිත වෙනස් කරන්න එපා පිහිට වගේ නතරම හිත තියාගින්න ඔන්න ගණන් හතර කියාදී යදින හතර ක්‍රමයක් තියෙනවා ගණන අනුපුප්පංචන තුපන තපන කියන හතර විසුද්ධි මාර්ගයේ ආනාපාන විග්‍රහ කරන්න කියලා කියාදී දැන් අපි ඕක කර කර ඉන්නවා කිමු හොඳයි ආනාපාන විභංගය කියන්නේ ත්‍රිපිටකයේ තයිති මේ අභිධර්ම පිටකයේ තයිති විභංග ප්‍රකරණේ ආනාපාන විභංගය විභංගයේ තියෙන ආනාපාන විභංගය ආනාපාන විභංගයේ තියෙන ගණන අනුපුප්පංචන තුපන තපන කියන වචන හතර හැබැයි ඒක කොහොමද තියෙන්නේ මේ ප්‍රථම අධ්‍යයනය මේ ද්විතීයි අධ්‍යයනය මේ තෘතීයි අධ්‍යයනය මේ චතුර්ථ අධ්‍යයනය කියලා ගණනින් තේරුම් ගන්න. අන්න ගණන. අනුපූර්ව සම්වාදින්ද ප්‍රථම අධ්‍යයනයට සමවැදලා ඉන ද්විතීයි අධ්‍යයනයට ඊළඟ තෘතීයි අධ්‍යයනයට ඊළඟ චතුර්ථ අධ්‍යයනයට මේක පුරුදු කරගන්න. අනුපුප්පංචන. තුපන පිහිටන් දෙකින් එකට. ප්‍රථම අධ්‍යයනය අදිෂ්ඨාන කරගන්න. ද්විතීයි අධ්‍යයනය එමි. ඒකෙන් එක පිහිට පිහිට යන්න. තපන. ඕන අවස් ඕන ලාව පිහිටලා ඉන්න පුරුදු කරගන්න. ඕන වසීකෘත භාවය. ධ්‍යාන හතර වසීකරණ හැටි මේ වෙන්නලා තියෙන්නේ. එතර විභංග ප්‍රකරණයේ ත්‍රිපිටකයේ මහරහතන් වහන්සේලා ලියුව එකේ ගණනාව අනුපුප්පඤ්ඤ රූපන් තපන ඕච්චර පැහැදිලිව පෙන්නලා තියෙද්දි විසුද්ධි මාර්ගයේ නාහි හුස්ම ගයින්දයි 1 2 3 4 5 කියලා ගයින්දයි නාහි අගහට තොල්පොටේ හරි හුස්ම තියා ගන්නයි එතන හිත පිහිටවයින්දයි කියලා කියනවා දැන් මොකද්ද ඉතින් යථාර්ථය දැන් මෙතන හොඳට පැහැදිලිව පේන්නේ නැද්ද අමුත්තා ඔය විභංග ප්‍රකරණයේ නොබැලුව කෙනෙක්ද විසුද්ධි මාර්ගයේ ලියා තියෙන්නේ ඒ කාන්තියෙන් දැක්ක කෙනෙක් නැන් දැක්ක කෙනෙක් මෙච්චර මේ අපිට මේ බැලු බැල්මට පේනවා නම් මේක මෙහෙම එකක් කොහොමද පැටලෙව්වේ මෙතන ගැලපුවේ කොහොමද මේ හුස්ම ඇල්ලුවේ ඇඬුවේ මොන හේතුවෙන්ද එහෙනම් මෙතන හොඳට පැහැදිලිව පේනවා නේද මේ නිවන් දකින්න දිවෙන ආර්ය මාර්ගයේ ආනාපාන සතිය පැටලෙන්න මේ ගොතලා තියෙන හැටි වෙනස් කරලා තියෙන හැටි හොඳට පැහැදිලි බුදු පසේ බුදු මහරහත් වෙනි මහා ප්‍රඥාන්ට ආනාපාන සතිය සත්‍රායේදී මෝහ චරිතයට ආනාපානයක් නොගියේ බුදුරජාණන් වහන්සේ මධ්‍යම නිකායේ දේශනා කරලා තියෙනවා විසුද්ධි මාර්ගය කියනවා ආනාපාන සතිය මෝහ චරිතයන සත්‍රාය වේ. දැන් කෝ ගැලපි? මේ කොහෙද හරියන්නේ? ධර්මයේද ගැලපි ලකෝ? ඔව්. මෝහ චරිතය ආනාපාන සතිය සත්‍රාය. මේ කොතනද ගැලපි? අනේ විසුද්ධි මාර්ගය එහෙම කියනවා. බුදුරණන් වහන්සේගේ ආනාපාන සතිය මොකද්ද? ඒක දකින්නේ අන්නේ එකයි කියන්නේ සිව්පිලිසි බියාපත් අරිහතුන් වහන්සේලාගේ බණ අභිධර්මයේ පස්සේ හදාගත්තා කියලා දානවා පැත්තකට. අර විසුද්ධි මාර්ගය අර කැමේ කියන එක බුදු මල්කඩක් කියලා දරා ගන්නවා ඒක හරි එක. මේ කොතනද ඉන්නේ? මේ කාට කියන්නේ? දැන්
සම්මාදී
බුද්ධ ගෝත හාමුදුරුවෝ කියන්නේ දැන් අවුන් අපි නුවණින් මෙනෙහි කරපු නැති අඩුගාරෙන් මේ අපේ ඉතිහාස කතාවත් බැලුවනම් වැදගත් දෙයක් දකින්න පුළුවන්. ඔය මහා විහාරයේ ඇවිදිලා නම් තේරවාදී පරපුරත් එක්ක සම්බන්ධ වෙන හැටි අපි හිතා ඉන්නවා බුද්ධ ගෝත හාමුදුරුවෝ ගැන. තේරවාදී පරපුරත් එක්ක මහා විහාරයේ සම්බන්ධය තිබුණේ මහා විහාරය ගිනිපත් කරනකන් විතරයි මුලදී. මහා විහාරය ගිනිපත් කරනකොට සම්පූර්ණ මහවිහාරයේ හිටපු භික්ෂුන් වහන්සේලා තේරවාදී පරපුර දාලා යන්න ගියා ඔක්කොම. දින හතක් පොත්ගුල් ගිනි ගත්තයි කියලා මහාවංශයේ විග්‍රහ වෙනවා. මහවිහාරයේ පොත්පත්. එනා ඒතන පොත්ගුල් ගිනි ගන්න දින හතක් තිස්සේ. ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන්න නිසා තිබිලා නැද්ද අපේ පොත්පත්? මොනවද ගිනි ගත්තේ? එනා ඊට පස්සේ ඔය විලා වෙනකොට අභයගිරි විහාරයයි මහවිහාරයයි දෙකේ වේදයක් නිසයි ওই ප්‍රශ්නේ මතුවුනේ. ඊට පස්සේ මේ මහා විහාරයේ ගිනිපත් කරපු අභයගිරි වාසී රාජපාක්ෂිකයි. ආයේ තනතුරු දරාගෙන රාජ තානාන්තර දරාගෙන මිනිසුන්ගේ හිත දිනාගන්න ක්‍රම හදාගෙන හිලව පිරිසක්. ওই පිරිසෙන් කොටසක් බෙදලා දක්ෂිණගිරි කියන විහාරයකට ගියා. ඒක දක්ෂිණ සාගලික කියන වික්ෂුවක් දක්ෂිණගිරි මේ ගිරි කියන විහාරයේ පදිංචිලා එතන හදාගත්ත තමයි ගෝල පිරිස. අර මහා විහාරයේ ගිනිපත් කරපුවාම මේ බෞද්ධයන්ගේ ඇතිවෙච්ච කෝප කැරැල්ලක් ඇති වුණා. කෝප වෙලා බෞද්ධයෝ රජුරෝ ඒකර මේ බය වෙලා හිටන් රජුරෝ පොරොන්දු වුණා මහා විහාරයේ තිබුණ හැටි නෝ හදලා දෙනවා කියලා. ඔතන උඳු වැපිරුවා කියලා තියෙනවා බිම අහලා. මොකද මහවිහාරය විනාශ කරලා ඉස්සෙල්ලා. එතන තිබිච්ච හැටියට හදලා බාර දුන්නේ කාටද? අර දක්ෂිණගිරි විහාරයට ගියේ අර සාගරික પરම්පරාව. දැන් ඊට පස්සේ මහවිහාරයේ අලුත් මහවිහාරයේ කවුද ඉන්නේ? අභේගිරියෙන් වේදිරා දක්ෂිණගිරි විහාරයට ගිහිලා ඒකෙන් ආපු කොටස මහවිහාරේ දැන් ඉන්නේ. දැන් මහවිහාර භික්ෂුන් කියන්නේ අන්න ඉතින් තමයි ආයේ බුදුකෝ සාමතුල. බුදුකෝ සාමතුල ඇදිලා තින්නේ තේරවාදී පරපුරක් නේද? ඉතින් ඔතින්දි කොහොමද ඇත්තක් නියෙන්නේ? ඒගොල්ලන්ට ඕන කොහොමද තියෙන්නේ? ලාභකී ප්‍රහන්සා ලබාගෙන ආර්ය මාර්ගයේ පිටිවදාලා මිනිසු අතර නම තියාගෙන තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් ඕකේ නෙවිලා තියෙන්නේ. කොහොමද අටුවාවේ ප්‍රශ්නේ අපිට කොහොමද අපි හරියට ගන්න? අටුවාවේ කොහොමද විග්‍රහ වෙලා තියෙන්නේ? මේ පිළිදාම හරි. මොකද මාතලේ අලු විහාරට ආදි ගිහිල්ලා උන්වහන්සේලා ගිහිල්ලා හැමතැනම මේ ත්‍රිපිටක පොත් ලියලා තිබ්බ අහංගලා. තිබ්බ නිසා ත්‍රිපිටකේ හැඟුණා. ඇඟිලා මතු වෙලාව ත්‍රිපිටක වාක්‍ය දී. අටුවා ලියන්න ගියට පස්සේ තමන්ට උන අටුවා ලියුවා. ඊට පස්සේ අටුවාවෙන් අපි මේ අපිට හොයාගන්න බෑ මේ ත්‍රිපිටකේ අර්ථය මොකක්ද? අර්ථය
නැහැ.
ඒක ගෙවුන කෙනා ත්‍රිපිටක නැති. අන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ
මේ
ගන්න බෑ. ඒකයි. ඉතින් අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාන් තියෙනවා. නැගුණා නම්. අර ධර්මයේ බලනකොට ලස්සනට පේන්න පටන් ගන්න මෙන්න නියම ධම්ම අර්ථය. මෙන්න වරද්දලා කියන්නේ. මේක හේතු වෙන්නේ. ඒ දෙකම කීයේ. මෙන්න මේ හේතුවෙන් මේක වැරදිලා. මේ හේතුවේ මේක හරි විග්‍රහ කරන්න පුළුවන්. දැන් ඉතින් ඔය ටික පෙන්නකොට චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති කියලා සතර ආස්වාසයක් ලබනවා කියලා පෙන්නලා තියෙනවා. අපි දන්නේ හැමදාම කාලාම සූත්‍රය අගට තියෙනවා. වෛර පහක් බය පහක් දුරුකල ආර්ය ශ්‍රාවකයා ඉහාත්මියම ආස්වාස හතරක් ලබයි. චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති. දැන් අස්සසාස කියන වචනේ පැහැදිලිව තියෙන තැන. සතෝ අස්සසති. සීම හුස්ම ගන්න නෙමෙයි කිව්වේ. අන්න ආස්වාසිය ගන්න කිව්ව අන්න එතන තියෙන ආස්වාප. මොකද්ද? අශ්වැසිලි හතරක් ලබනවා. තනසීම් හතරක් ලබනවා. මොකද? යථාර්ථයේ ලැබගත ඒ ආර්ය ශ්‍රාවකයා. ඒ තමන් විසින් මේ එතෙන්ට එතෙන්ටපත් වෙනකොට එයා පාපේ අත්හැරලා යනවා යාගේ. මොකද නිසාද? මේ ලෝකයට වෛරය ඇති කරන බය ඇති කරන මේ යම් පංච දුච්චරිත එයාගෙන් කෙරෙන්නේ නැතුව යනවා. එතකොට අන්න ඒ වෙලාවේ මොකද වෙන්නේ? ඔන්න ඔය කියන මේ නැති වෙලා යන්නේ. මේ කාගේවත් දෘෂ්ටි වලට අහු වෙලා නෙමෙයි. කවුරුවක් කියන පද අහලා නෙමෙයි. වරද වරද හැටියට දැකලා දුෂ්චර්යයේ දුෂ්චර්යය හැටියට නොකර ඉත්තක් හැටියට දැකලායි පහ කර තමන්නේ. ධර්ම අවබෝධයේදී. ඒ කාලේ එක එක මත දිනනවා. එක එක අය අන්නේ පරිබ්‍රාජියදලා එක එක දේශනා කරලා යනවා. එලකයි ඉදිරියටන් කියනවා. යම් කිසි කෙනෙක් කරන්න දැන් මෙහෙම කියන්නේ පරලොවක් තියෙනවා කරන ලද පින්පවල විපාක පළ දෙනවා. දැන් මේක කට්ටියකදී මෙහෙම දේශනා කරනවා. ඒ නිසා පව් කරන්න එහෙම පා. එහෙමත් කියනවා. දැන් ඒගොල්ලන්ගේ වනහලට මේ සෝවාන් පුද්ගලයාට නැත්නම් මේ ආර්ය ශ්‍රාවකයාට ඒගොල්ලන්ගේ වනහල පව් නොකර ඉන්න ඕනකමක් නැහැ. මොකද මම වරද හැටියට දැකලා දුෂ්චර්යයේ හැටියලා මම මේක අත් කරලා ඉන්නේ. මට පරලොවක් තිබුණත් එකයි නැතත් එකයි. මේ පව් තිබුණත් එක නැතත් එක මං ඒ නිසා මට මේ අත්හරින්න ඕන කමක් නෑ ඔයාලා කිව්ව මහලා අන්න එතන ලබලා තියෙනවා පිළක් අය කියන පරලෝකුත් නෑ කරන ලද පින්පව් විපාකෙකුත් නෑ මමයි මොකද මං පව් නොකර ඉන්නේ පරලෝක් නැති හින්දාවත් පින්පව් විපාක නැති හින්දා අන්නේ මියා වැරදි බවට පේන හින්දා මියා දුචරිත බව පේන හින්දා නොකරති බව පේන හින්දා අවඩවා පේන හින්දා අන්න දෙවෙනි ආශාසියක් ලබනවා කරන්නාටයි මේ පව් සිද්ධ වෙන්නේ කියලා තව කට්ටියක් කියනවා පව් කරපු කෙනාට පව් මමයි මොකද කොහමදම පව් කරන කෙනාට පව් වුණා පව් නොකරන කෙනාට පව් මට කරන්නේ නැහැ මම එහෙම නිසා පව් නොකර ඉන්නවා නෙමෙයි එයා ඔයගොල්ලන්ගේ බණ මට අහලා අමුතුවෙන් තරහ ගන්න එකක් නැහැ අන්න තුන්වෙනි ආසාවතියත් ලබනවා කරන්නාට පව් සිදු නොවේ නම් ඉමයි මොකද මම මෙලුවත් තරලවස ඇනිසිල්ල ඉන්නවා මොකද මම ඒ නිසාව පව් සිද්දෙන්නේ නැති හින්දා මම පව් නොකර ඉන්නවා නෙමෙයි එහෙම පන්නේ නැහැ මේක වරදවදේට මට පේනවා මෙන්න මේ ආකාරයෙන් ආස්වාද හතරක් ලබනවා මෙලෝදීම කියලා පෙන්නනවා මින ආසස් මින චත්තාරෝ අස්සසස වදිගතෝ හෝති මින අධිගත කරන්නේ ආසස් ආසස් සූත්‍රයක සූත්‍රයක් තියෙනවා ආසස් සූත්‍රය සහ පරමාසස් සූත්‍රය ස්පර්ශ ආයතන හය පිළිබඳ උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ තතුසේ දකි දෙකල්දී ආස්වාදිය පූර්ණේ. මෙන්න පූර්ණ කරන ආස්වාදයක් මේ ශාසනයේ තියෙන. අරගෙන පහකරන එකක් නෙමෙයි. අරගන්න එකක් නෙමෙයි. අරගෙන පහකරන එකක් නෙමෙයි. පූර්ණ කරන එකක්. චක්කු ස්පර්ශ ආයතනේ, චක්කු සංස්පර්ශ ආයතනේ, සෝත සංස්පර්ශ ආයතනේ, ගාන සංස්පර්ශ ආයතනේ, ජීවා සංස්පර්ශ ආයතනේ, කාය සංස්පර්ශ ආයතනේ, මනෝ සංස්පර්ශ ආයතනේ. මෙන්න මේ හය පිළිබඳ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිසරණ තතුසේ දකීද. එකල්ලි ආස්වාසය පූර්ණේ. මෙන්න පූර්ණ කරන ආස්වාසය තියෙන තැන. මෙන්න සතෝ අස්ස සති සීයෙන් අරගන්න කිව්වේ. මොනවද පූර්ණ කරගන්න ආසාව? අන්න චක්කු සංස්පර්ශේ අපි දකින්න ඕනේ. මේ ඇහෙන් ගන්න ස්පර්ශයක් තියෙනවා, සංස්පර්ශයක් තියෙනවා. ස්පර්ශ සංස්පර්ශයක් වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශ කරලා නතර කරන්න බෑ, සංස්පර්ශ කියන්නේ ඒකත් එක්ක අපි එකතු වෙනවා. මොකක් නිසාද? අවිද්‍යා තෘෂ්ණාව නිසා. අන්න ආයතනයක් හැදෙන හැටි. සෝත සංස්පර්ශ, ධාන සංස්පර්ශ මේවා හැදෙන්නේ එහෙම. අවිද්‍යාවත් තෘෂ්ණාවත් එක්ක එකතු වෙලා අර කියන්නේ දෘෂ්ටියෙන් අරගත්තාට පස්සේ, ආත්ම දෘෂ්ටියෙන් ගත්තාට පස්සේ අපිට සංස්පර්ශ ගොඩ නැගෙනවා. මෙන්න මේ ආයතන හය පිළිබඳව උදයංගමේ දකින්න ඕනේ. අත්ංගමේ දකින්න. ඔකට අස්තංගම කියන්නේ තෝරන් ලියන්න. හට ගැනීම විනාශය කියේ. උදයංගමේ කියන්නේ උදා වෙන හැටි. අත්ංගමේ කියන්නේ උදා වෙච්ච එක පැවැත්ව පේන හැටි. ආස්වාද කියන්නේ ඒකේ ලැබෙන ආස්වාදය. ආදීනව කියන්නේ ඒකේ අන්තිම ලැබෙන වැහැරි යන ආකාරයෙන් ආදීනව දකින්න ඕනේ. ඊළඟට නිකම්. එතකොට ඒක ඉවර වෙන හැටි. හටිද ක්‍රියා කරලා ඉවරයි. මේ සියලුම දේකට ඇහැ කන්න දිවනාසයේ ශාරීරිය කියන මේ වටත්, ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේ වටත්, උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන ක්‍රියාකලාප මෙයාට ක්‍රියා පින්ඩණය තුල සම්පින්ඩණය තුල සිද්ධ වෙන ක්‍රියාදාමතා මීලුවක හැම දෙයක්. ඇහැ කන්න දිවනාසයේ ශාරීරිය බැලුවත්, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැන බැලුවත්, අභ්‍යන්තර බාහිර කොහේ බැලුවත් යමක් නිර්මාණය වෙන උදයංගමයි. උදා වුණා. උදා වෙච්ච එක උදා වෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමට ආවා. අත්ංගමයට ආවා. ඊට පස්සේ ඒක ආස්වාද වෙන කාලයක් ආවා. ඊට පස්සේ කාලෙ ගෙවි ගිය ආදීනව කාලට ආවා. ඊට පස්සේ වෙන තිලා ගියා. මෙන්න මේ ක්‍රියාවලියයි මේ ලෝකේ තියෙන කියලා හරියට දැක්ක දාට. ආස්වාස පූර්ණ. ඇසුරු කළ යුතු ඔච්චර ඇසුරු කරන. දහම් ඇසුරු කරනවා. උතින්ට එන්නේ. දැන් බලන කොහොමද ඒක උදයංගම. ළමයි පිළිහිඳ ගන්න බඩට ආවා. එතන පටන් ගින් ළමයා වැඩෙන්න පටන් ගත්තා. උදයංගම වුණා. දැන් ළමයා බිහි වුණා. බිහි වුණාට පස්සේ අවුරුදු 16ක් ඉතනකන් ළමයා උදයංගම අවස්ථාව නැගිලා එනවා. නැගිලා ඉන්නේ අවුරුදු 16ක් 17ක් ගියාට පස්සේ මෝරනවා මිසක් උසයන්නේ නැහැ මහත් ඒ වෙන කන්නේ මෝරනවා තියෙන්නේ නැහැ. නැග වැඩිලා ඉවරයි. අන්න අත්ංගමේට ආවා. දැන් ඉතින් ආසා තරුණයා තරුණී ආස්වාද හොයාගෙන යනවා. ආස්වාදකාරී. ඒ අවස්ථාවෙ ඉක්ම ගියා. මැදි වයසේ තාවා. ආදීනව කාලට ආවා. මැරලා ගියා. නිකම්. ඔය අතර කාලය තුළ උපතයි මරණය අතර ක්‍රියා සිද්ධාන්තය යන්නේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිසා. ඕකෙන් අහක් වෙලා ගැරප දෙනක් කොතනකවත් කිසිම සත්‍යයකට නැහැ. ගහක් හිටවනවා. අබැටයක් හිටෙව්වා. උද්‍යංගම පැලවිලා ආවා. ගහ වැඩිලා එනවා. එක්තරා මට්ටමක් තියෙනවා ගාම ගහක් ලොකු වෙන මට්ටම. උඩට ලොකු වෙන්න බෑ මෝරනවා මිස. අත්ංගමේට. ඉතින් පළ දරනවා. හොඳ අඹ ගහ දැම්බුල් අඹ ගහ කියනවා. පළ දරනවා. ආස්වාද කාලේ. ඊට පස්සේ අඹ ගහ මෝරලා මෝරලා ගිහිල්ලා දැන් කුලත් හිං වෙලා අතු කැඩලා ගිහිල්ලා ආදීනව කාලේ. ගහ මැරලා ගියා. නිසාර. අඹ ගහ රත් එච්චරයි. කවි ගහ රත් එච්චරයි. කොස් ගහ පොල් ගහ රත් එච්චරයි. මෙලොවේ ද්‍රව්‍ය වස්තු වලටත් එච්චරයි අපිටත් එච්චරයි. දැන් හටගත්ත හැම දෙයක්ම උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණගෙන මෙන්න මේ ක්‍රියාදාමය තුළ ගංගා ප්‍රවාහයක් නොනවත්වා ගලා යනවා වගේ ගිහිල්ලා වෙනසිලා යනවා. ඕක නවත්තන්න කියන ඕක ධර්මතාවය. ඔන ධර්මතාවයේ ධර්මතාවය හැටියට දැකනවා. ඒ අන්නේ දාට මොකද කරන්නේ? ආස්වාසියක් කරගත්තා ඇත්ත ආස්වාස කළා. ආස්වාසිර ලැබෙනවා. එන ඕක කොහොම නා? ඕකේ මම කිව්වට මගේ කිව්වට මගේ ආත්මය කිව්වට පුළුවන් ද තියාගන්න. කොහොමද හිර කරන්නේ? මම කියලා ගන්නෙ මොකද්ද? මගේ කියන්නේ මොනවද? මගේ වචනයක් විතරයි. කිව්වට සිද්ධ වෙනවද? මම බලාපොරොත්තු නැට එක හරියන්නේ උද්‍යංග මත්ංග වාචා දාදීනෝ නිසා මේ ක්‍රියාවලියට යනවා ඉදිරියට. ඊළඟ වෙනසිල යනවා. ඕක මම කිව්වත් නවතින්නේ නැහැ, මගේ කිව්වත් නවතින්නේ නැහැ, මහරජ්ජුරුවන් කිව්වත් නවතින්නේ නැහැ, දෙයියන්ගේ බ්‍රහ්මයා කිව්වත් නවතින්නේ නැහැ. නවතන්න බෑ. ওই ධර්මතාවය ඔච්චරයි. එහෙනම් ඕක නම් ධර්මතාවය ඕක දැක්ක ගමන් ආස්වාදී පූර්ණයි. ඕක තමයි දැක් ගන්න ඕනේ. අන්න දහම ආස්වාදේ. කුලක නෙමෙයි. ඉතින් මෙච්චර පැහැදිලිව පෙන්ලා තියෙදි සූත්‍ර වල. කුලකට පෙන්නපු තැනක් ඔතනද තියෙන්නේ? ඒ තියෙන්නේ මෙහෙමයි. කපක් හෝ ආසන්න කාලයක් වැඩ ඉන්න පුළුවන්. සදහට වැඩ ඉන්න බෑ. දැන් උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිසාර නිසරණේ වෙන්න ඉස්සෙල්ලා ආදීනව කල්නේ යන්නේ. දැන් උන්වහන්සේ හොඳට පැහැදිලිව පෙන්වන්නේ. එක අවස්ථාවක අවුවත අපිමින් ඉන්නවා සීතල වෙලාවේ වයසට ගිය අවුරුදු 80ක් වයස. ඒ වෙලාවේ සූර්යෝපර අහක් කරලා ඉඳන් ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි කොහොමද කිච්ච ශරීරයක්ද? දැන් මේ කොඳු වැර ටික මතු වෙලා ඇට හැකිලම් පේනවා. ඉලයට පේනවා. ඇඟ ඔක්කොම හැම රැලි වැල්ලා මිච්චර ලස්සන දිවිචාම. දැන් මේ පේන්නේ මොකද? ඉතින් ආනන්ද එහෙම තමයි මේ ධර්ම ලෝක ස්වභාවය මේකයි. හරියටම දැන් පූණු ගෙවිච්ච දිරාත්‍ය බර කරලත්තයා විනාශි ගොනේ කැදගෙන යන්නේ කොහොමද? එහාට වෙන්නවා මෙහාට වෙන්නවා. ඒ වගේ තමයි දැන් මේකයි බණ්ඩකෝ මේ ලෝක ධර්මතාවයේ හැටි. ඉතින් බුදුරණන් අහන්නේ පෙන්ලා තියෙනවා පැහැදිලිවම මේ කයිර වෙන්නේ. බුද්ධ දේහ රතේක නේද? උද්‍යංගම වුණා, අත්ංගම වුණා, ආස්වාද ආදීනෝ නිසා. ඒක රතේක. කාලය ටිකක් ඉක්ම කරගන්න පුළුවන්. අපි මේ මොකද මෙතන අර මේ තියෙනවා ඒ සතර ඉද්ධිපාද වැළු මේ අවිඥාලාභියෙකුට පුළුවන්කම තියෙනා ඕන්න ආය සංස්කාර කියලා පොඩ්ඩක් කාලයක් දි කරගන්න. ඒ දික්කලාගේ හදාර තියා ගන්න බෑ.
කල්පගානක්
නෙවෙයි. එහෙම කල්පයගෙන ආශ කල්පය. අර දෙක දෙක.
ඒ
කාලේ. ඒ කාලේ. එච්චර. කල්ප කියන්නේ කාල ප්‍රදේශය කියන එකයි. යමකට උරුම කාල සීමාව. කල්පය කියන්නේ. ලෝකෙට නම් ලෝක කල්ප.
අවුරුදු
2000ක් අන්න ඒකයි. ජීවිතාවසර නම් ජීවිතාවස කල්ප. කාල ප්‍රදේශය කියන එකයි කල්ප කියන්නේ. ඔන්න ඒක හරි. මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි නොදන්න පැති හුඟා තියෙනවා මේවේ. දැන් මේ මිනිස් කය තියාගෙන ඉන්න පුද්දලයාට පුළුවන්කමක් තියෙනවා මනෝමය කයක් මවල අහකට යන්න. ඒක අවිඥාලාභී පුද්දලයා අවිඥාලාභලා කරන වැඩක්. මේ මනෝමය කායිකත්වයෙන් ජීවත් වෙන පුද්දලයාට පුළුවන් මේකයි පැත්තක දාලා මනෝමය කය ප්‍රගුණ කරගන්න. ඒකින් කාලා බීලා ඒකයි ජීවත් කරන ඒක ගණීවාණ කරන්න පුළුවන්. ඒ ගණීවාණිය කරගත්ත කෙනා එයා දකිනා මේ මස්ලි සහිතව හැදගත්ත මව්ගේ ශරීරය හට දෙතිසුණු කොටසින් මේ කුණු කය. වාපීසියම් සහිත මේ කුණු කය තියාගෙන ඒක විහෙතරපත් වෙනවා. මම මේක දිල්ලෙන් අරලා හිටා මම මේකේ ඉන්නවා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර එයාගේ තමයි අර මේ වැල් ගිහිල්ලා අත්වාසියෙන් වැල් ගිහිල්ලා එහෙම ගිහිල්ලා තමයි අර ඇටසැකිලි දිවිච්චා වගේ මෙහෙම ගිහිල්ලා හිටන් දිර කරවිලා යනවා කියන යෝගීන්ගේ. ඒ ශරීරයේ මස්ලි ශරීරයේ ඒක දිරගඩන මනෝමයකින් ජීවත් වෙන පැත්ත කියලා. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ මනෝමයකයි ප්‍රගුණ කරගෙන එයා ඉන්නේ අම්මා තාත්තෙන් ගතකයි නෙමෙයි ඒක. ඒකයි මේ ජීවිත කාලයේ තියම් තරමක් රුමුද ඒ කාලේ ඉන්න පුළුවන්. ඒක නිර්මාණය කරගතකයි. හැබැයි ඒකයි උද්‍යංග වෙලා තියෙන අත්ංග දැන් ආස්වාද කාලේ යනවා. ලෝකත් ආදීනෙට පත් වෙනා නිසරණ පත් වෙන දහස තියෙනවා කවදා හරි. ඒකයි කා. ඒ වෙන්න පුළුවන් ඉතින්. ඉන්නේ අර කයි. මේ මස්ලේකයි මේ අපි හිතන්නේ මස්ලේකයි ඉන්නේ. දැන් අර දැන් බලන්නේ ඒ අපේ ඉන්න අපේ මහරහතන් වහන්සේලා අතර තිබුණ අභිඥාලාභී ඉන්න වහන්සේලාට. දැන් දබ්බ මල්ල පුත්ත හාමුදුරු කියන්නේ දැන් මිය හදන දිනකොට වටේ මොකද අර ආසන පනවන්නේ. සිය ගානක් ඇවිදින එකපාරකින් අපිට විනාඩි 5න් ආසන පනවලා දෙන්නේ. මේ වගේ මේ නියක බලන් හදන අභිඥා බලේ බලන්න. හොඳයි කියනවා යනවා ගියා 100ක් විතර මාව ගන්නවා. මාගෙන කට්ටිය කියලා ගියා ආසන ටික තිබ්බ හදලා තිබ්බ ඉවරයි. හරි කියනවා. අන්න එහෙම ශක්තියක් තියෙන එක තමයි මනෝකය. මනෝමය කායි. අන්නේ මවන්න පුළුවන්. ඒක තමයි මනෝමය ඉද්දි විද කියන්නේ. ඒ ශක්තිය දින ඇට ඒ කායි මෙයි යයි. දහස. දැන් චුල්ලපන්තක හඳුන 1000ක් මවාගෙන හිටියා. ඇයිදින් බලපුවා කාටව හොයන්න බෑ. ඒ ආවාගේමයි. තවනි කඳුරුත් ඒ වගේම කතා බහත් කරනවා ඒ වගේ. වැඩපලක් කරනවා. ඉතින් ඒ වගේ උන්වහන්සේලාට ඕනකමක් නැහැ මේ ලෝකේ හරයක් නැහැ කියලා දැකලා ඉවරින් ඉඳා. ඕකම වගේනේ මෙහි ඉන්න ඕනකමක් උන්වහන්සේලාට නැහැ. මේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන නිසාම ওই જાතියක් හදාගෙන අවුරුදු ගාන ජීවත් වෙනවා මේ යෝගී. ඒකයි හේතුව. යෝගින් එක ජීවත් වෙන්නේ අනිත්‍ය දුක නැත දන්නේ නැති කෙනා. ඒකයි නිය බුදුරන් වහන්සේට බැරි වුණාද? නෑ, එහෙම එකක් නෙමෙයි තිබුණේ. බුදුරන් වහන්සේට පැවැත්ම ඕනකම තිබුණේ. මාගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අධර්මය දුටු තැන ධර්මයෙන් කරුණු පෙන්නා අධර්මයේ යටපත් කර ධර්මයේ නගා සිටවන්න දක්ෂ වෙනතුරු. අවිනය දුරු තැන විනයෙන් කරුණු පෙන්නා අවිනය යටපත් කර විනය නගා සිටවන්න දක්ෂ වෙනතුරු. මාර්යේ මගේ පින්වම් පෑම බලාපොරොත්තු වෙන්න එපා කියලා මාර්යාට ඉස්සෙල්ලා බුදුරණන් වහන්සේ කිව්වා. ඒ දිගනේ මම මේ මගේ බුද්ධ පෑත්ම අවශ්‍යයි. ඊට පස්සේ මට අවශ්‍ය නැහැ ඉන්නේ. මේ මගේ ආසාවට මගේ උඩකොට මේ පෑත්ම ඉන්නවා නෙමෙයි. අන්නේ ඒ කතාව කිව්වට පස්සේ 45 වරුද ගියාට පස්සේ තමයි අර ආනන්ද හාමුදුරුවන් ඉන්නවාදී අහක වෙන වෙලාවම ඉදින් කිව්වේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එදා බුදු වුණ අවස්ථාවේ මට පොරොන්දුවක් වුණා ඒ කාලේ. මම පිටිනම් පාන ඉල්ල හිටනකොට. ස්වාමීන් වහන්සේගේ භික්ෂු භික්ෂු මේ කියන්නේ මහාන මේ මාරේ මේ මාගේ භික්ෂුනි භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනා පිළිස අධර්මය දුටු තැන ධර්මයේ නගා සිටව අධර්මයේ නගා සිට අධර්මය යටපත් කර ධර්මයේ නගා සිටවන දක්ෂ වෙනතුරු. අවිනය දුටු තැන විනය නගා සිටවා අවිනයට පත්ලේ විනය නගන්න දක්ෂ වෙනතුරු මාගේ පින්වන් පෑම බලාපොරොත්තු වෙන්න එපා කිව්වා. අද ඊටික සිද්ධ වෙලා ඉවරයි. එවන් සායින පින්වන් පා මාරේ ඔය කිව්ව කාරණේ සිද්ධ වෙලා තියෙනවා. එහෙම ඔයක ඇත්ත. මගේ දැන් ඉති බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. තව 3 මාසෙක මම පින්වන් පානවා. උඹ කලබල වෙන්න ඕනේ නැහැ කියලා අවස්ථාව දුන්නා. දැන් මෙතන හොඳට පැහැදිලිව පේන දෙයක් තමයි. එහෙනම් බුදුරයන් වහන්සේ නමක් ලෝකේ මේ ලෝකේ පහල වෙලා වැඩ ඉන්නේ අර අවිද්‍යාව කෘෂ්ණාව වෙන්නේ නෙමෙයි. අනික් අයටව ජීවත් වෙන්න ආසාවට නෙමෙයි. අවශ්‍ය කාරණිය කරන්නේ. හැබැයි ඒ කාලේ නිකන් උන්වහතිලා මරන්නත් බෑ කවදා. එන බුදු මරන්න බෑ. බුදුගේ ලේසෝනවා කියන ලේ උපද්දවනවා මිස අන්තිම එින් එහාට බුදුට කරදරයක් කරන්න බෑ. මොකද ඒක පාරමිතා පුරුව අසංඛේ කල්ප ලක්ෂණ පාරමිතා පුරුවේ ඕකටයි. ඉතින් ඒ කාලේ මේ ලෝකේ සමතෙක් නැහැ. ඒ කාලේ අතරම කලා කපල් කරවන. නිසයි බුදුරන් වහන්සේව ඒව විනාශ කරන්න බැරි. ඒක පාරමිතා බලය. මේ මේ උද්‍යංගම අත්ංගම ආස්වාදා දිනන විසඳ කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. කොච්චර නගා සිටිව්වත්. ඒකට හිමි කාලේ ඔය යන්නේ කොහොමද? උද්‍යංගම නැගී හිටියා. ඉතින් අත් ඒක වෙලාවට උද්‍යංග අත්ංගමී වැඩිලා ආවා. ඒ ආස්වාද කාලේ ඉන්නේකින් කරන්නා වැඩි පිළිල කරේ ඉන්නේ ගියා. බැරි කාලේ රතාව ආදීනෝ කාලටත් ආවා. නිසරණ එකත් කෙලවර වුණා. ලෝතුරා බුද්ධ රාජ්‍ය පහළ කළා සිද්ධ වෙන්නේ ඕක. උදා වුණා. උදාගමී අත්ංගමී පැවැත්මට ආවා. ආස්වාදී ඒකෙන් ඉදින් ලොකුට අනික් ඔක්කොම මිත්‍යාදෘෂ්ටි බිඳහැරිලා සම්මාදිට්ඨිය නැගිලා විශාල ජයග්‍රාහි තත්ත්වයක් උදා වුණා. ආස්වාද දැන් ඉතින් පිරිහිලා යන කාලේ ආවා ආදීනෝ කාලේ කින්නේ කඩුවිලා අඩුවිලා ගිහිල්ලා නිසාරණ දැන් ඉතින් 5000 කනට ඉවරයි. පිරිහිලා හරන්න බෑ දැන්. අයි සාසනය යටපත් වුණා. ඉතින් ඒකත් ඉච්චර ලෝකේ හැම දෙයක්ම ඔය ක්‍රියාවලිය තියන. ඉතින් අපි දකින්න ඕනේ. ඕක දකින්නවා. එහෙනම් මේ උද්‍යංගම අත්ංගම ආසාද ආදීනව නිසරණ කියන මේ ධර්ම රටාව තුළ මේක නම් ධර්මතාවයේ මේ තුළ නම් ගමන් කරන්නේ මේ හටගත්ත හැම දෙයක්ම. හටගත්ත එක වැජෙමින්න මට කාලයක් නැහැ. ඒක මුලාව. ඉතින් හටගත්ත එකේදී මට ගන්න තියෙන ප්‍රයෝජනයක් ඕකෙන් අත්ංගමෙන් ආදීනවට යන්නේ නිසරණට යන්නේ ඉසෙල්ලා. හැකි තරම් ඉක්මන් කළ අප්‍රමාදීන් යුතු ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනේ කියලා අන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් ගමන් වැඩි කරගන්නවා. අන්න ඒකයි එතන ගන්න නිගමන. එන යර හිතාලවන්න දෙයක් නැති බව ආයතනම දන්නවා. මම මොනවට හිතාලව ගන්නද? මොනව අල්ලා ගන්නද? කොහෙද අල්ලා ගන්න ටිකක් තියෙන්නේ? මං කියවට පවතින්නේ කෝකද? එහෙම එකක් ලෝකේ නැහැ. අන්න ධර්මතාවයේ දකින්න. එතන පටන් ගෙන යාමකද කරන්නේ? ධර්මතාවයට අනුකූල යන ලෝකේ මට ඕන හැටියට හදන්න බෑ. එහෙනම් මෙච්චර කල් දැඟලුවේ අනන්ත අපරමාණ සංස්කාරයේ මං දැඟලුවා නම් දැඟලා තියෙන තෝකට. දැන් මේ දඟලන දඟලන්නේ තෝකට. බැරි එකක් කරන දඟලී මත්තරලා හිටන් අද ඉතින් යථාභූතී කටයුතු කරනවා කියලා. වෙන එකක් වෙච්චායි වෙන්නේ ඉතලා ගතේදී යථාභූතී ලබා ගන්න මම මෙටි කර ගන්නවා කියලා ධර්මාභූතී ලබා ගන්න. මොනවට කම්පා වෙන්නේ? ඒකයි අන්තිම නිගම. යයිති මේ අභිධර්මයේ පිළිගන්නේ නැති වෙන්න කියලා නොයි කතා කියන අය ඉන්නවා. දැන් චුති පටිසන්ධි අතර අතරක් නැහැ. අභිධර්මයේ පෙන්නනවා. ඉතින් අන්තර ඇති අරගොල්ලෝ කියනවා අතරක් තියෙනවා. මේ අන්තරාභාවයක් තියෙනවා. මේ අටිය කියන අපි පිළිගන්නේ අන්තරාභාවය. නැත් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නු මෙහෙම තියෙනත් දැන් අපි තුමු දැන් ලොකු ප්‍රශ්නයක් විඳ ගන්න ඕනේ. අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් ඕකේ. චුතියයි පටිසන්ධියයි අතර අන්තයෙන් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහන වචගත පරිබ්‍රාජික. ස්වාමීනි මේ කයත් අත්තරියා මතු කයකට ගියෙත් නැහැ. ඊ අතර සත්වයා කුමක් උපාදානය කරගෙන ජීවත් වෙනවා? අන්න වච මේ කයත් අත්තරියා මතු කයකට ගියෙත් නැහැ. මේ අතර සත්වයා සංහා උපාදානය කරගෙන ජීවත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කය අත්හැරලා මතු කයට යන්නේ කියලා අතරක් ගැන පෙන්නලා තියෙනවා. පැහැදිලිව. චුතුපපාත ඥානෙන් ලෝබල්න වෙලාවෙදී. හරිය හතරමන් සන්ධියක උඩු මහන් තලයකටලා බලනකොට හතර කඩවලට ඇතුල් වෙන මිනිස්සු කඩවලින් පිට වෙන අය පාරේ සැරිසරන අය වගේ දැක්කා වාගේ. මේ සැරිසරන සත්වයේ මම දැක්කා කියලා. මෙහෙම දේශනාවක් තියෙනවා. දැන් පැහැදිලිව දේශනාවක් තියෙනවා. මෙතනින් මලාට පස්සේ යම් මිනිස් යම් කෙනෙක් මතු කය හට ගන්නකම් අතලත් තියෙන කාලයක් තියෙන බව, ඒ කාලේ ජීවත් වෙන බව. ඉතින් ඒතර දැන් ඒක ඇත්ත. හැබැයි චුතියට අනුව ප්‍රතිසන්දිය අතර අතරක් නැහැ කියන එක සම්පූර්ණ ඇත්ත. අභිධර්මයේ අරගෙන වෙලා ඕක බොරු කරන්න බෑ. හැබැයි මොකද මේ ප්‍රශ්නේ එතකොට? දැන් මේ අවුරුදු දැන් 50 කින් විසඳන්න බැරි ප්‍රශ්නයක්. අද ඉතින් මොන පඬිතුකවත් ඔක විසඳලා නැහැ. වාදේ යනවා. දැන් බලමු වාදේ